තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ලයි සද්ධාවන්ත බුදවන්ත පින්වත්නි මේ වෙලාවේ ධර්මයක් කියා දීම වශයෙන් ධර්ම දේශනාවක් පැවැත්වීම වශයෙන් මේ පින්වතුන්ට මම වචන කීපයක තේමාවක් කියලා දෙනවා. මේ වචන කීපේ තේමාවක් එක මේ පින්වතුන් ධර්මය තේරුම් ගන්නට මහන්සි ගන්නවා. මේක පෙර ඊයේ තවතු හරි පෙරේදා තවතු ධර්ම දේශනාවකදී මම මතක් කළා යම්කිසි ධර්ම කරුණු ටිකක්. ඒකට සම්බන්ධ කරගන්නට හෝ මෙනෙහි කරන්නට මේ වෙලාවේ මම වචනයක් කියලා දෙන්නම්. මහනුවර දළදා වහන්සේ තේ වචනයක් කියනවා තව. මොකද්ද? දන්ත ධාතුන් වහන්සේ කියලා කියනවා. මේ ධාතුන් වහන්සේ කියලා කියනකොට දළදා වහන්සේ දන්ත ධාතුන් වහන්සේ බොහොම ගෞරවය. පාළි භාෂාවේ වචනයක් තිබෙනවා ධාතු කියලා. මේ ධාතු කියන වචනයේ තේරුම දැනගෙන තිබීම තාමත්ම වටිනවා. ධාතු කියන වචනේ කියවෙන්නේ පුද්ගලයෙක් නොවන්නා වූ ආත්මයක් නොවන්නා වූ ජීවයක් නොවන්නා වූ කෙනෙක් නොවන්නා වූ දෙයක් යම්කිසි ස්වභාව ධර්මයක් ඒ ලක්ෂණය ඒ ස්වභාව ධර්මයට අයිති ගුණය පමණක් දරාගෙන ඉන්නවට කියනවා ධාතු කියලා. ඒ එක ගුණයකට තිබෙන්නේ එක ලක්ෂණයයි එක ධර්මයකට තිබෙන්නේ එක ලක්ෂණයයි ඒ ධර්මය ඒ ලක්ෂණය ඒ ස්වභාවය තමන්ට ආයති ස්වභාවයක් හැටියට දරාගෙන පවතිනවට ඉන්නවට පවතිනවට කියනවා. ඒකට කියනවා ධාතු කියලා. එතකොට ධාතු කියන එකේ සත්වයෝ ඉන්නවද? නැහැ. ජීව තිබෙනවද? නැහැ. ආත්ම තිබෙනවද? නැහැ. පුද්ගලයෝ ඉන්නවද? නැහැ. සත්තු නැහැ, ජීව නැහැ, ආත්ම නැහැ, පුද්ගලයෝ නැහැ. මෙන්න මෙහෙම නැති නමුත් එක්තරා ගුණ විශේෂයක් එක්තරා ලක්ෂණයක් එක්තරා ධර්මයක් දරාගෙන පවතිනවා. අන්න ඒ පවතින දෙයට කියනවා ධාතු කියලා. ඒක පේන එකක් වෙන්න පුළුවන්, නොපෙනෙන එකක් වෙන්න පුළුවන්, නිවන වෙන්න පුළුවන්, මෙහා පැත්ත එකක් වෙන්න පුළුවන්. ආකාශයට කියනවා ආකාශ ධාතු කියලා. ඇයි ආකාශ ධාතු කියන්නේ? ආකාශයේ තිබෙන්නේ වෙන කිසිම දෙයක් නැති හිස් ගතිය, හිස් ලක්ෂණය. ඒක නිසා ඒ හිස් ගතිය, හිස් ලක්ෂණය, අවකාශ ගුණය පමණ ඒකට විතරයි තිබෙන්නේ. ඒ නිසා කියනවා ඒකට ආකාශ ධාතු කියලා. පඨවි ස්වභාවයට කියනවා ඒ පඨවි ස්වභාවයේ තිබෙන ගුණය ඒකට විතරක්මයි තියෙන්නේ, වෙන කොතනකවත් නැහැ. ඒක නිසා ඒකට කියනවා මොකද්ද? පඨවි ධාතු කියලා. දැන් මේ ලෝකයේ තිබෙනා වූ ඉස්මතු වෙලා පෙනෙන ඔය සත්ත්වයෝ හැටියට, මිනිස්සු හැටියට ඉදිරිපත් වෙලා ලෝකයට පිම්බිලා ලොකුවට ක්‍රියාක්ෂීලී ස්වභාව හැටියට මිනිස්සු හැටියට මේ මතුවලා තිබෙන අය බෙදාගෙන 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 කඩාගෙන කඩාගෙන කොහොම හරි කොටස් කරලා කොටස් කරලා කොටස් කරලා අවසානයේදී උඹ බෙදාගෙන යනවා. කේසුන් ලොම් නියදා සුව බෙදලා 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 පටවි ආපෝ තේජෝ ආයෝටත් කරලා බෙදලා අවසානයේදී අපි බෙදාගන්න බැරුව තැනකදී නවතිනවා. ඒක හරියට no exit පාරක් වගේ. අර කෝඩ සෙට් කියලා කියනවා නේද? يعني එතනින් ආයෙ යන්න බෑ. එයාට යන්න බෑනේ. ඒ වගේ ගිහිල්ලා නවතින හැප්පෙන තැන ඉතුරු වෙන්නේ මොකද හම්බ වෙන්නේ? ධාතු. එතනින් එහාට යන්න බෑ. ධාතු ස්වභාව බෙදන්න බෑ. ඒවා ඒ විදිහට පවතිනවා. දැන් තේරුණාද වචනේ? ඔබ තමයි බලන්න. දැන් දැන් කියන්නේ මොකද්ද? එක වචනයක්වත් ඉගෙන ගන්න ඕනේ. ධාතු කියලා කියන්නේ කොමක්දයි කියලා කිව්වා. තව එකක් කියලා දෙන්න. ඒ කිවරණි. ධාතු කියන වචනේ තේරුම් ගත්ත හින්දා අපි වෙන එකක් කියමු. මොකක්ද? ඇහැ ගැන හිතමු. මේ මිනිස්සු කියනවා චක්කු විඥාන කියලා. කොහොම එකක් කියනවා. මේ චක්කු විඥානය. ඇස චක්කු කියන්නේ ඇහැනේ. චක්කු විඥානයද? නෑ, චක්කු කියලා කියන්නේ මාසසය. කියන්නේ යම්කිසි පේන ගතියක්. ප්‍රසාද චක්කු ප්‍රසාදේ චක්කු කිය. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ ඇයි චක්කු විඥාන කිව්වේ කියලා නේද? චක්කු විඥාන කියලා කියන්නේ විඥාන තිබෙනවනේ ගොඩක් නේද? විඥාන ගොඩක් තියෙනවා. ඒ විඥාන ගොඩේ ඉතින් ඒ සමහර විඥාන වලින් දකින්න දේවල් තේරුම් ගන්නවා. සමහර විඥාන වලින් අහන දේවල් ශබ්ද, සමහර දේවල් වලින් ගන්ධ සුවඳ, සමහර දේවල් රස. ඉතින් හැමතැනටම විඥාන කියලා කියන්න ගියොත් එහෙම මේ අහන අයට මහා ඔළුව පටලැවෙන ගතියක් ඇති වෙනවා. ඒක නිසා මේ විඥානය කියන්නේ කොතනින් පහළ වෙච්ච එකක්ද කියන එක හැඳින්වීම සඳහා ඒ විඥාණයට නම මුල් අකුරක් දානවා. එහෙම නැත්නම් පෙර ඇඳියක් දානවා චක්කු විඥාණය කියලා. එතකොට තේරෙනවා ඇසනම් විඥාණය නෙවෙයි. හැබැයි විඥාණය පහළ වුණේ ඇහ ආධාර කරගෙනයි කියලා ওই විදිහට කියනවා. මේ සරත් කියලා එක්කෙනෙක් ඉන්නවා ඉදර. එතකොට තවත් ඉන්නවා සරත් කියලා එක්කෙනෙක්. ගමක සරත්ලා ඉන්නවා දෙවෙනි. තේරුණාද? සරත්ලා ඔක්කොම සරත්ලා. එතකොට මේ සරත්ලා පස් දෙනා අනිත් මිනිසුන්ට හරි අමාරු තියෙනවා. වීරගහක් තියෙන ගෙදරක් තියෙනවා. ඒකට කියනවා වීරගහ ගෙදර කියලා. එහෙනම් ඒ ගෙදරේ ඉන්න සරත් කියලා කියන්නේ. එයාට කියන්නේ මොකක්ද? වීරගහ ගෙදර සරත් කියලා කියන්නේ. ඊළඟට මේ කිරි මණ්ඩලේ ගාව ගෙදරක් තියෙනවා. ඒ ගෙදරේ ඉන්න සරත් කියලා. එයාට කියන්නේ මොකද්ද? කිරිමණ්ඩේ ගාව ඉතර ඉන්න සත්‍ය කියලා. අනිත් තව සරත් කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කොම්පියුටර් කරනවා. එයාට කියන්නේ මොකද්ද? කොම්පියුටර් සරත් කියලා. දැන් තේරෙනවානේ සරත් හඳුනගන්න තරම්. ඔය වගේ මේ විඥාන ටික වාසය කරන තැන අල්ලගෙන වීරගහ ගෙදර ඉන්න සරත්ත වීරගහ ගෙදර සරත් කියනවා. කිරිමල්ලේ ගාව ඉන්න කෙනාට එහෙම කියනවා. ඇලගාව ඉන්නවනම් එයාට ඇලගාව සරත් කියනවා නේද? වැඩි හැටියට තැනි හැටියට සමත්තා. ඒක නිසා මේ විඤ්ඤාණ වලට නම හැදිලා තියෙන්නේ ඇසේ පහල් ඇසේ ආධාර කරගෙන පහළ වෙන නිසා චක්කු විඤ්ඤාණ කිව්වා. කන ආශ්‍රයෙන් පහළ වෙන නිසා සෝත විඤ්ඤාණ කිව්වා. නාසය ආධාරයෙන් පහළ වෙන නිසා ගහන විඤ්ඤාණ කිව්වා. දිව ආධාරයෙන් පහළ වෙන නිසා චිම්හා විඤ්ඤාණ කිව්වා. කය ආධාරයෙන් පවතින නිසා කාය විඤ්ඤාණ කිව්වා. දැන් තේරෙනවද? එතකොට චක්කු විඤ්ඤාණය කිව්වේ ඇයි? සෝත විඤ්ඤාණය කිව්වේ ඇයි? ගාහන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය කිව්වේ ඇයි කියන බව දැන් ඔන්න මේ පිටුපිට තේරෙනවා. දැන් තේරුණාද? ඊළඟට මෙහෙම කතාවක් තියෙනවා. සමහර වෙලාවට මේ චක්කු විඤ්ඤාණයට මේ චක්කු විඤ්ඤාණයට තව කැලක් දාන සර්නේමයක්. හෙළුව දාන සර්නේමයක්. සරත් හිවි මුරෑනිය නේද? අපි මොකක් හරි එකක් දාන සර්නේම් එකක් දැම්මයින් පස්සේ ඒ සර්නේම් එක වගේ තියෙනවා මේ චක්කු විඤ්ඤාණයට කෙලවරින් තව පොඩි වචනයක් ළඟින් තියලා මාන. එතකොට ඒක වෙනවා චක්කු විඤ්ඤාණ ධාතු කියලා කියනවා. තේරුණාද? චක්කු විඤ්ඤාණ ධාතු. ඇයි චක්කු විඤ්ඤාණ ධාතු කියලා කියන්නේ? හේතුව ධාතු කියන වචෙන් තේරුණානේ. මොකද්ද ධාතු කියලා කිව්වේ? සත්වයේ නොවන ජීවියක්, ආත්මයක්, පුද්ගලයෙක් නොවන, නමුත් එක්තරා විදිහක ගතිය පමණක් දරාගෙන පවතින දේ. ඒක නිසා ධාතු කියනවා. මේ චක්කු විඤ්ඤාණයට කියනවා නමක් චක්කු විඤ්ඤාණ ධාතු කියලා. එහෙම කියන්න හේතුව එකක් තමයි මේ චක්කු විඤ්ඤාණය කියන එක සත්වයෙක් නෙවෙයි, චක්කු විඤ්ඤාණය පුද්ගලයේ ජීවයක් ආත්මයක් නෙවෙයි, චක්කු විඤ්ඤාණය ඇතුලේ එහෙම දෙයක්වත් නැහැ. ඒ වගේම තමයි චක්කු විඤ්ඤාණය කියන එකට බලන්න පුළුවන්කම තියෙන්නේ රූප කැලි විතරයි, රූප කොටස් විතරයි. මේ ඇහැ තියෙන්නේ ඔළුවේ මේ උඩට වෙන්න නෙමෙයි. බලන්න ඇහැට වඩා කන පහළද? පහළයි, පොඩ්ඩ පහළයි. මේ සෙනෙවිට කිව්වේ පහළයි. දැන් මේ ඇස ගාවින් එහා පැත්තේ මේ කනෙහි සද්ද එනවා. මේ කවදාකවත් දැන් ඇහැ අපි හිතමු යාළුවෝ කියලා කනත් එක්ක එකම ඔබේ නින්නේ. එහෙම වුණත් යම්කිසි වෙලාවක මේ සද්දය ඇහෙන්නේ නැතුව මේ යාළුවා වෙනුවෙන් මම පොඩි වැඩක් කරලා දෙන්නම්, ඔයා පොඩ්ඩක් නිවාඩු ගන්නට මහන්සිනේ, මම ඔයා කරන වැඩේ කරන්නම් කියලා ඇහැට බෑ සද්දන්න. ඇහැට පුළුවන්කම තියෙන දැන් ඊළඟට ඇහැ ගාවම එක්කෙනා තමයි නාන. ඉතින් කෑම දිහා බලලා හරි මලක් දිහා බලලා හරි ඇහැට බෑ සෝත් දැනගන්න. ඒ හැකියාව ඇහැට නෑ. ඒ වගේම තමයි ඇහැ පවතින තත් කන්ද වෙන්නේ කට. ඒක නිසා එකට ඉන්න අයගේ හිතවත්කමක් තියෙනවා උදව් උපකාර කරන අයට පිහිට වෙයි. නමුත් දිව කරන රස විඳීමේ වැඩේ ඇහැට කරන්න බෑ. ඒක නිසා මේ චක්කු විඥාණයට පුළුවන්කම තියෙන්නේ ඔය ඔක්කොම වටපිටාවේ තියෙන රූප බලන්ට, පාට දැනගන්නට, වර්ණය දැනගන්නට පමණයි. ඒගතියෙන් එහා පැත්තේ මුළු මුඛවත්ම කරන්න පුළුවන් හැකියාවක් ඒකට නැහැ. ඒක නිසා රූප බැලීමේ ශක්තිය පමණක් හිමි කරගෙන පවතින නිසා මේ චක්කු විඥාණයට තියෙනවා ධාතුය. තේම ඊළඟට ඒ වගේම තමයි සෝත විඥාණය කියලා කියන. මොකද සෝත විඥාණය කියන්නේ ශබ්ද දැනගන්න හිත. ඒකට ඇයි සෝත විඥාන ධාතුය? ඒකට කියන සෝත විඥාන ධාතුය. ඇයි ඒ සෝත විඥාන ධාතු කියන්නේ? මේ ශබ්ද ඇහිීමේ වැඩි විතරයි ඒ විඥාණයට කරන්න පුළුවන්කම තියෙන්නේ. රූප බලන්නත් බෑ, සෝත විඳින්නත් බෑ, ශබ්ද මේ ස්පර්ශය ගන්නත් බෑ, රස විඳින්නත් බෑ. ඒකට තියෙන්නේ ශබ්ද ඇසීමේ ශක්ති මාත්‍රය, ගුණය, ධර්ම ස්වභාවය පමණයි. ඒක නිසා ඒකට කියනවා මොකද්ද? සෝත විඥාණය ධාතු කියලා කියනවා. දැන් තේරෙනවද? චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගාහන විඥාන ධාතුව, ජීවහා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව. ඔය විදිහෙන් විඥාන ධාතු පහක් තියෙනවා. එකින් එකට වෙනස්. එකින් එකට වෙනස්. එහෙම එකක් තියෙනවා. දැන් තේරුණානේ ධාතු කියන්නේ මොකක්ද? විඥාන කියන්නේ මොකක්ද? විඥාන ධාතු කියන්නේ මොකක්ද කියලා නේ? ඊළඟට තියෙනවා මේ තව එකක් කියලා. දැන් මම කරු දෙකක් කිව්වා. මොකද පළවෙනි එක ධාතු කියන්නේ මොකක්ද? ඊළඟට කිව්වා විඥාන කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන කියන්නේ ඇයි? ඒකට ධාතු කියලා කියන්නේ ඇයි කියලා. තව එකක් කියන්නා මේ වෙන එකක් කියන්නේ ආයතන කියලා වචනයක් තියෙනවා. ආයතන. ආයතන කියන වචනේ අපි පාවිච්චි කරලා තියෙනවා. මේ වචනය පාවිච්චි කරන්නේ එකතු කරන තැනටත් කියනවා, බෙදා හරින තැනටත් කියනවා, යමක් තියෙන තැනටත් කියනවා, යමක් ගන්න තැනටත් කියනවා. මාර්ගම තියෙනවා ධර්ම ආයතනේ නේද? ඒකින් කරන්නේ මොකද්ද? භික්ෂුන් වහන්සේලා මහාන කරනවා, පුරුදු කරනවා, ධර්මයේ ලෝකයට විකාශනය කරනවා. ධර්ම ආයතනේ. තවද ත්‍රිපිටක ආයතනේ කියලා. ඒක මොකද කරන්නේ? ඒකේ ත්‍රිපිටකය රකින්නවා, ත්‍රිපිටක ධර්මයේ බෙදා දෙනවා. තව තියෙනවා මේ වැල්ලවත්තේ තිබුණා, ඒකම හිතන්නේ වැහුවා, හරි තාම තියෙනවා, හරි පේෂ කර්මාන්තයදී. තේරුණා නේද? ඒක මොකද තියෙන්නේ? ඒකේ තියෙන රෙදි හදනවා, රෙදි බෙදා දෙනවා. දැන් බලන්න ඒකේ හදනවා, විකාශනය කරන බෙදා දෙනවා. ආයතන. මේ අම්පාරපදේ තව තියෙනවා මේ ආයතනය. සීල් කර්මාන්තේ. ඔව් ඒකෙත් තියෙන්නේ සීනි හදනවා, සීනි බෙදා දෙනවා. දැන් බලන්න ආයතනේ කියන්නේ සත්‍යයන් පස්සේනේ. ඉතින් අධ්‍යාපන ආයතනයක් කියලා ගත්තාන් පස්සේ අධ්‍යාපනය දෙනවා, ඇති කරනවා, විකාශනය කරනවා. ඔන්න ඔය අදහසක් තියෙන ආයතනයක. මේ පිටපැත්තේ තියෙනනේ ඔය පාට ඔය පිටපැත්තේ තියෙන එළි තියෙනවනේ මේ පාටවල් තියෙන්නේ. ඔය පාටවල් වලටත් දාලා තිබෙනවා ආයතන. ශබ්ද වලටත් කියනවා ආයතන කියලා. ඔය ගඳ සුවඳටත් කියනවා ආයතන කියලා. රසවලටත් කියනවා ආයතන කියලා, ස්පර්ශයටත් කියනවා ආයතන. ඇයි මේකට ආයතන කියලා කිව්වේ? ඇයි මේකට ආයතන කියලා කිව්වේ? මේවා මේ නිකන් ඔය ගස්වල ගුලි වෙලා තිබුණාට මේ මල, පඳුරක්, ගයක්, දොරක් ඔය තිබුණාට ඕවා දිහා බලපු ගමන් ඔය ඕවා ඔය තියෙනවා. ඇටි ගොඩවල්, කොළ ගොඩවල්, මල් ගොඩවල්. හැබැයි ඕවා ඕම තියෙද්දී හිමීට අපේ හිතවල අර ලොබසි චක්කු විඥාන පහළ කරගන්න චෛතසික හදවන ගතියක් හොවී තියෙනවා. ඒව හැදුනම වෙන්නේ මොකද්ද? අපේ හිතේ ලෝභ හදලා, ලෝභ නිස්පාදනය කරලා, ඊට පස්සේ තරහ හදලා, තරහ නිස්පාදනය කරලා, මෝහය හදලා, මෝහය නිස්පාදනය කරලා, කර්ම හදලා, කර්ම නිස්පාදනය කරලා අපි අනාගතයට යනවා. එහෙනම් අපි අනාගතයට යනවා. අනාගතෙත් ඔය වගේ මල් පැල දිහා බල බලා, ගෙවල් දිහා බල බලා ඉන්න අය බවට පත් කරනවා. ඒක නිසා ඔය මල් ගස්, ගෙවල් දොරවල්, ළමයි ලපටි, බල්ලෝ බලල්ලු ඔය හැම කෙනාගේම ගාවා තියෙනවා. අපේ හිතවල ලෝභ හදන්න පුළුවන් හේතු වෙන ගතිය, ද්වේෂ හදන්න පුළුවන් හේතු වෙන ගතිය. ඒක නිසා ඔය වටපිටාවේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැම එකක්ම මොකද කරන්නේ? ඔව පිටපැත්තේ තිබුණාට මේ ඇතුලේ, ඇතුළට හොඳ බල ගෙනල් දෙනවා. ඉතින් මෙහෙම ගෙනල් දුන්නන් පස්සේ මේකෙන් හැදෙන නිස්පාදනය කරන දේවල් නිසා අපි ආරන්නේ යැවෙන්නේ කොහෙටද? අනාගතයට. අනාගතේ හොඳ කරගන්න නම් කමක් නැහැ. වචන දෙකක් තියෙනවා, දිගට යනවා පළලට යනවා කියලා. දිගට යනවා කියලා කියන්නේ දැන් මනුස්සලෝ, මනුස්සයෙක් මැරිලා ගිහිල්ලා මනුස්ස ලෝකෙම ඉපදුනා. තේරුණාද? සංසාරේ එයා ආයෙත් මැරිලා ගිහිල්ලා මනුස්ස ලෝකෙම ඉපදුනා. ආයෙත් මැරිලා ගිහිල්ලා මනුස්ස ලෝකෙම ඉපදුනා. ඉතින් මැරෙනවා, මනුස්ස ලෝකෙ ඉපදිනවා, මැරෙනවා, මනුස්ස ලෝකෙ ආයෙ ඉපදිනවා, මැරෙනවා, මනුස්ස ලෝකෙ ඉපදිනවා. ඔය විදිහට එකම ජීවිතයක යනවා නම් ඒකට කියනවා දිගට යනවා කියලා. මොනේ දිගට යන්නේ? දැන් අපි එහෙම දෙන්නේ නෑ. හති ගුණයක්. මනුස්ස ලෝකෙන් මැරිලා പ്രേත ලෝකෙයි, പ്രേත ලෝකෙන් මැරිලා තිරිසන් ලෝකෙයි, තිරිසන් ලෝකෙයි මනුස්ස ලෝකෙයි, මනුස්ස ලෝකෙයි දිව්‍ය ලෝකෙයි, දිව්‍ය ලෝකෙයි මනුස්ස ලෝකෙයි, මනුස්ස ලෝකෙයි තිරිසන් ලෝකෙයි, තිරිසන් ලෝකෙයි අපාය, අපෝය විදිහට හැමතැනම යනවා. කෙලින්ම නෙවෙයි. ඒ නිසා කියනවා මොකද්ද? පුදුම වෙනවා. පොළේ යන්නේ ඉඳ තමයි අපිට පුදුම දෙයක් කියන්නේ. කෙලින්ම නෙවෙයි. දැන් මේ ඔය තියෙන දේවල් අපිව කෙලින්ම නෙවෙයි යවන. හතේ ගුණ යවන. ඒත් මේ තේහෙත මේ තේහෙත මේ යවන. ඒක නිසා එහෙම යවන ශක්ති අපතුල හදන නිසා ඔය රූප වලට කියනවා මොකද්ද? රූප ආයතන කියලා. ශබ්ද නිසා ඒවට කියනවා ශබ්ද ආයතන කියලා. දැන් බලන්න ලස්සන සින්දුවක් අහනවා. ශබ්දයක්නේ සින්දුව අහලා, ගීතය අහලා, කවිය අහලා හිතේ හොඳ හොඳ සැරන සැර හොඳම බලවත් ලෝභය දැක්කෙන පීන කෙලිටියක් හදා දැන් ඔහුගේ ඌජාව පෝංගාව දැන් මේ ලෝභ සිතිවිල්ල හොතට උක්කුවට තියෙනවා ලෝභේ. දැන් මේක ඊට පස්සේ මේකින් අපි ගලාගෙන යන්නේ කොහෙද? අනාගතයට. අනාගතයට අපි යන්න. අපි එහෙම ලෝභ හදවලා ඉස්සරහට තල්ලු කරන ගතිය ඊට පස්සේ ගිහිල්ලා කොහේ හරි තැනක ඉතින් විපත් තමයි. අන්න එහෙම ලෝභය හදවන ගතිය ඔය ඉතිහාසෙ තියෙන. පතනෝනේ පැතිල. මට මේ කටහඬ ලැබීවා. මට මේ විදිහට කවි කියන්න, වේදිකු කියන්න, සිද්ධු කියන්න ලැබීවා. මොකදද දැන් තියෙන්නේ මොන ටාරද? සුපර් ටාර, සුපර් ස්ටාර්ස් නේ. ඒවුන් එක එක ඒවා කියලා ඔන්න පතනවා. ඉතින් එහෙම එහෙම පැතිරලා මේ කුමක් නිසාද? ඒ අර රූප ශබ්දේ නිසානේ. ශබ්දේ තියෙනවා ඒ වගේ ලෝභකම්, ඒ වගේ කෙලෙස් ගති පුරවන, ඇති කරන, මතු කරන ගතිය. ඒක නිසා තමයි ශබ්දේට කියන්නේ ශබ්ද ආයතන. ශබ්ද ආයතනේ, රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, දිව ආයතනේ. ඔය විදිහට දැන් වටේට වටේට ආයතන තියෙනවා. හැබැයි මේ වටක් කියන ආයතන කියලා. අර වටක් කියන ආයතන. දැන් තේරුණාද මේක? මම කරුණු තුනක් කිව්වා. මොකක්ද? ධාතු කියන වචනේ කිව්වා.
විඥාන ධාතු.
ඔව් විඥානේ චක්කු විඥාන කියන්නේ ඇයි? චක්කු විඥාන ධාතු කියන්නේ කියලා කිව්වා. දැන් කියවන්න ආයතන කියලා කියන්නේ ඇයි කියලා. අපි මේ දැන් ඔය කාරණේ ඉගෙන ගන්නනේ. අපි මේ වෙන එකක් හිතමු. කොහොම කැලි කැලි අඬ දඩ යන්කො වෙන එකක් වෙන්නේ නැතේ. දැන් වෙන එකක් හිතමු. අපි ඊයේ කිව්වා පෙරේදා කිව්වනේ මේ එකද කිව්වා මේ මොකද කියන්නේ
ආරම්භපත්ති
කියන්නේ ආරම්භපත්ති කියන්නේ බාහිර දෙයක් ආරම්භන වශයෙන් ඉදිරිපත් කරලා ඕනෑම දෙයක් ඇතුළතෝ බාහිරෝ මොකක් හෝ දෙයක් ආරම්භණයක් හැටියට ඉදිරිපත් කරලා අපේ හිතේ හිතුවිලි මවන්ට උපකාර වෙනවා කියලා කියන්නේ කතාව. එහෙම වෙනවා. වෙනවා. මේ හොඳට මේ ඉන්න එක්කෙනා හොඳට ඉන්න එක්කෙනා ඉක්මනට වෙනස් වෙනවා. ඒ අරමුණේ ඉන්න. මේ මට මතකයි මේ පොඩි කාලේ අපේ වැඩිහිටිය කරන දෙයක්. පොඩි ළමයි නලවනවා. පොඩි ළමයි නලවලා මේ ඉතින් මේ ළමයි නිදාගන්න කැමති අවුරුදු දෙකක් ඔය අය අවුරුදු දෙකම ළමයි ඉතින් නිදාගන්න කැමති. හැබැයි ඒගොල්ලන්ට සමහර වචන තේරෙනවා, සමහර වචන තේරෙන්නේ නැහැ. අර ළමයා දැන් යාරේ ටික වෙලාවක් මේ දැන් නිදාගෙන තියෙන අඬනින්ද වගේ දැන් ඉඳා ඉඳ ගියා වගේ තියෙනවනේ. මේ අවස්ථාවේදී අපේ වැඩිහිටියෝ කියනවා මේ දැන් මේ පොඩි දරුවා නිදාගත්තා. අපි මෙයාට දැන් නිදෙන්නේදී මෙයා නිදාගත්තට පස්සේ අපි මේ අර කේක් එකක් කවලා තේ ටිකක් බොමු කියලා කියනවා. ඒක ඇහෙච්ච විතර මෙන්න මේ ආදෙන් නැගිටිනවා. දැකලා තියෙනවා අත්දැක තියෙනද ඒක? එයාට සද්දය ඇහෙච්ච ගමන්ම මොන නින්දද? එතකොට එයාට හිතෙනවා මේ මාව නිදි කරන්නේ කේක් එක කේක් කාලා තියුණායි කියලා. ටස් කරන කියලා. ආරම්මනේ හිතට වැදිච්ච ගමන් මොකක් හරි වෙච්චවන් ප්‍රතික්‍රියා. එනි ප්‍රතික්‍රියාව කරනවා. දකින දෙයට අහන දෙයට ඒ වගේ අරමුණ එයාට නැගිටින්න හිතවිල්ල පහළ කරේ ඇයි? අර ශබ්දේ. ශබ්දේ. දැන් බලන්න ආරම්මන ප්‍රත්‍ය අරමුණක් හැටියට ඉදිරිපත් වෙනවා අපේ හිතේ සිතුවිලි හැදෙනවා. දැන් ඒකත් මතක තියාගන්න. අපි දා කිව්වා. දැන් මෙහෙම වැඩක් සිද්ධ වෙනවා අපේ හිතේ. දැන් මේ චක්කු විඥානය කියන එක පහළ වුණාම ඒක නම් මේ ඒ කියන්නේ කෙලිස් හැදින්නේ. අල්දිනවද? ඒ චක්කු විඥානය කියන එකේ කෙලිස් හැදින්නේ නෑ. ලෝභ එහෙම නෑ. ඔබ නිකාම නිකං රූප මතුපිට රූප ඡායාව ගන්න වැඩක් නෝ චක්කු විඥාන කෙරේ. ඒක වැඩි හිතන්න බෑ ඒකට. ඒ කියන්නේ චක්කු විඥානේ පුළුවන්කම තියෙන ඒකේ නිකං අර ඕ දර්ශනේ කලර් එක ගැනීම පමණ ඊට වඩා හයියක් ඒකට බෑ. එහෙම නැත් tie. හැබැයි ඔෆිස් එකක දොර ඇරගෙන යම් කිසි මිනිහෙක් ඔෆිස් එකකට ආයතනයකට ගොඩ වුණාම දොර ඇරගෙන ඊට පස්සේ එයා ඊළඟට ඉමීඩියට් හම්බ වෙන්න ඕනේ කෙනෙක්. කවුද? රිසෙප්ෂන්. මේ රිසෙප්ෂනිස්ට් තමයි හොයාගෙන යන්නේ. එතකොට එයා තමයි අර බාර ගන්න පොඩි හිනාවක් දාලා හයි බෝවන් නම් ආයව ගුඩ් මෝර්නින් නම් ගුඩ් මෝර්නින් කියලා නේද? ඊට පස්සේ මේ how can I help you කියලා එහෙම පටන් ගන්න නේද? ඊට පස්සේ එයා තමයි බාර ගන්න. දැන් ඇතුළට ආපු කෙනා දෙවියන්ට බාර ගත්තේ කවුද? ඔව් පිළිගැනීම නිරදා විශේෂ දෙයක්. එයා තමයි ඊට පස්සේ යොමු කරන්නේ. එයාගෙන් අහලා තමයි ආයතනයේ මොනවද කියන්නේවලද අංශයට යන්නේ ඉතින් පස්සේ එයාලා විස්තර කරේ. එයා තමයි බාර ගන්න යා. ඔය වගේ මේ රූපයක් අපේ ඇහි වැදිලා චක්කු විඥානේ පහළ වුණාම immediately after that ඒකට පස්සේ යනවා ඒ රූපය රිසෙප්ෂනිස්ට් වගේ එකක් ගන්න. එහෙනම් එයා බාර ගැනීමේ නිලධාරිය. බාර ගැනීමේ හිත. වර්ණයක් ආවා. කොහෙද යන වර්ණයක්? චක්කු විඥාණයෙන් ආවේ. ඊට පස්සේ කෙලින්ම ඇතුළට ගියම බාර ගන්න හිත කියලා කියන්නේ. හැබැයි ඒකට බාර ගන්න වැඩේ කරන වැරෙන්ද චක්කු විඥාණය කරන වැඩේ කරන්නත් ඒකට බෑ. දැන් දොර ඇරෙන වැඩේ කරන්න බෑනේ රිසෙප්ෂනිස්ට්. එයා දොර ඇරෙන කෙනා වෙන මිනිහෙක් නෙවෙයි. දොර ඇරෙන්නේ උට අරින්න වහන්න ඉන්න මිනිහයා එමෙක් කෙනෙක් ඉන්නවනේ. ඒ මිනිහයා ඇයිද ඉතින් ඉන්නේ මාස්? ඇතුලේ කවුන්ටරයක් වගේ එක තමයි අර රිසෙප්ෂනිස්ට්. එතකොට මේ පිළිගැනීම නිලධාරියා බෑ චක්කු විඥාන පිළිගන්න නිලධාරියා වගේ ඉන්න හිතට බෑ චක්කු විඥාන වැඩි කරන්න. කෙලින්ම රූපයත් එක්ක හැප්පෙන එකිනා තමයි චක්කු විඥානේ. ඊට පස්සේ පහළ වෙනවා අර පිළිගන්න ගැතේ. ඒකට ලස්සන නමක් කියනවා. ඒකට ලස්සන නමක් කියනවා. හැබැයි මගේ සරල යෝජනාව තමයි ඒකට පිළිගැනීමේ නිලධාරී හිත කිව්වට වරදක් නැtei කියලා. මේකට පාලින් තියෙන සම්පටිච්චේ. ඒ පිළිගැනීම තමයි. පිළිගැනීම කියලා තමයි ඉරියව්. ඒක වරපතල වැඩි වෙන අපි වෙන එකකින් යන. දැන් ඉතින් ඉස්සෙල්ලා පහල වෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලා පහල වෙන්නේ චක්කු විඥානය. ඊට පස්සේ පහළ වෙන්නේ අර පිළිගන්නා වගේ ගතියක් තියෙන පිළිගැනීම හිත. හැබැයි මේ චක්කු විඥානයයි පිළිගැනීම හිතයි කියන දෙකේ ස්වરૂප දෙකක්. චක්කු විඥාන හිතට පිළිගන්නත් බෑ, පිළිගැනීම කරන හිතට චක්කු විඥාන කරන වැඩේ කරන්නත් බෑ. ඒක නිසා මේ කෙලින්ම ගිහිල්ලා ඉදියේ ඇවිදලා අපලදන ආපු රූපයක් ගෙනාපු නිසා චක්කු විඥානය ඒක ඇතුළට දාපත්ත නිසා ඒක මේ චක්කු මතද පිළිගැනීම හිත වැඩ කරන්නේ ඇතුළට ඇතර වරින්න. කියන්නේ හිත ඇතුළට ඇතර වරින්න වැඩ කරන. හැබැයි ඒ හිතට දැන් මේ කොයිද කියන්නේ?
පිළිගැනීම.
ඒ හිත ඇවිල්ලා එහෙම වුණායි කියලා ටිකක් හිත ඇතුළට බලවින්ට වැඩ කරනවායි කියලා ඒක සත්වයකුත් නෙවෙයි, ඒක ජීවයකුත් නෙවෙයි, ඒක ආත්මයකුත් නෙවෙයි. ඒකට කරන්න පුළුවන්කම තියෙන්නේ පිළිගැනීමක් වගේ, බාර ගැනීමක් වගේ, ඇද ගැනීමක් වගේ කටයුතු මාත්‍රයක් පමණයි. එතනින් එහාට ඒකට කරන්න දෙයක් නැහැ. ඒ වගේම හැබැයි කිසිම දවසක මේ පිළිගැනීමේ හිත චක්කු විඥාණයට ඉස්සෙල්ලා පහළ වෙන්නේ නැහැ. ඒ වගේම චක්කු විඥාණයෙන් හරි සෝත ගහන ජීවහා විඥාණයෙන් හරි ගත්ත එකක් ගන්නව ඇරෙන්න වෙන එකක් ගන්නෙ නැහැ. හරිම කිට්ටු හිතවත් කමකුත් තියෙනවා ඔය චාමේ පිළිගැනීමේද. සමහර විට රිසෙප්ෂනිස්ට්ලා ඉතින් ඔය ඉස්සරහා දොරගාව ඉන්න ඇත්ත එක හිතවත් කම පවත්තන්නේ නැතුව නේද එකටම ඉන්න අයනි. ඒ වගේ දැන් පිළිගැනීමේ හිත ඒක නිසා මේ පිළිගැනීමේ හිතට වෙන ටිකක් ඔෆිෂල් නමක් කියනවා. අර නම ඇවිල්ලා පිළිගැනීම තමයි. දැන් සිරිවර්ධන මහත්තයා අපි හිතමු මේ චන්ද්‍රාවතී නෝනා ගිහිල්ලා ගමේ ඉන්නකොට ගෙදර වෙන්නකොට නේද එයාට චන්ද්‍රාවතී කියලා කිව්වට එයා යම්කිසි ආයතනයක ඔය පිළිගැනීමේ වැඩේ කරනවා නම් එයාට එතනදි කියනවා චන්ද්‍රා කියන්නේ ගෙදරනේ. මිසෙස් සිල්වර්ගේ කොමන් එක චිත කියන එක වගේ ඔෆිස් එකේ ආයතනයේ දරණ ඔෆිසර් නම තමයි රිසෙප්ෂනිස්ට් කියලා කියන්නේ නේද පිළිගැනීමේ නිලධාරිනිය. එහෙමනේ ගහලා තින්නේ අර මේ අර පොඩි තරු ගැලක ගහලා තියෙන්නේ නේද. ඒක තමයි තමයි. ඒ වගේ චක්කු විඥානය කියන හිතින් පස්සේ පිළිගැනීමේ නිලධාරී තනතුරු වගේ දරාගෙන ඉන්න මේ හිතට වෙන නමක් කියනවා. ඒ තමයි මනෝ ධාතු කියලා කියනවා. මනෝ ධාතු පටන් ගන්නවා කියනවා. ඉස්සෙල්ලම ධාතුව තව කිව්වා. පටන් ගන්න මේක දලදා මාළිගාවේ. ඊට පස්සේ ධාතු කියන වචනේ තේරුම කිව්වා. ඊට පස්සේ මොකද්ද චක්කු විඥාන ධාතු. ඊට පස්සේ නම් දැන් මෙතන මනෝදා පටලෙවිද ඈනේ. මනෝදාත් කිව්වන් පස්සේ මොකද එයා කරන්න වැඩි?
පිළිගැනීම
වැඩි, බාර ගැනීම වැඩි, ලම් කර ගැනීම වැඩි. චක්කු විඥාන ධාතු දුවතින් එතකොට ඒ කියන්නේ කෙලින්ම රූපයක් ස්පර්ශ කරන දැනගන්න බැරි. දැන් මේකේ දෙක වෙනසක් තියෙනවා. චක්කු විඥාන ධාතු, මනෝ ධාතු. තේරුණාද? දැන් මම හිතනවා ඔය දෙක පටලැවෙන්නේ නැති කියලා. තව දෙකක් කියලා, තව එකක් කියලා දෙන්න. දැන් පළවෙනිය කවුද? චක්කු විඥාන ධාතු. දෙවෙනිය දෙන්නේ මනෝ ධාතු. ඊට පස්සේ මනෝ ධාතුවට පස්සේ දැන් අර රිසෙප්ෂනිස්ට් ගාවට ගියෙන් පස්සේ එයාගෙන් විතර තොරතුරු ඇහුවන් පස්සේ එයා ඒ යන අතක යන එක කාමරයකට තල්ලු කරනවා කන්නේ ෆයිනෑන්ස් ද ඔෆිස් ද මොකද්ද මේ ටිකකින්ද මොන හරි එයා අහන්න කාලේ යන අංශයක් තියෙනවා යන්නේ එයා. එතකොට එයාගේ වැඩේ ඉවරයි. ඊට පස්සේ ඇතුළත ගනුදෙනු කරගෙන යනවා. ඇතුළත ඉන්නවන්නේ නිලධාරී නේද? ඒගොල්ලෝ මේ පිළිගැනීමේ නිලධාරියා විසින් නිලධාරී විසින් එවන ලද යොමු කරන ලද එයාත් එක්ක ගනුදෙනුව කරන්නේ කවුද? ඇතුළේ ඊළඟ නිලධාරී. ඒගොල්ලොන්ට ටිකක් වැඩිපුර කරුණු කාරණා තියෙනවා. ආයිඩෙන්ටි කාඩ් එක බලන්න. ඊට පස්සේ අදාළ කාරණේ කවද්ද? කොහෙන්ද? බිස්නස් එකක්ද? අන්න ඒ වගේ තොරතුරු කරුණු කාරණා වැඩි. එයාට වැඩ ටිකක් වැඩි. ඒක නිසා එයාට කියනවා ඇතුළේ දැන් මේ එහෙම නිරදාරේ ඉන්නවනේ දැන් මේ රූපයක් ඉස්සෙල්ලා ගත්තම ඉස්සෙල්ලාම ගන්නේ කවුද? චක්කු විඥාන ධාතු ගන්න. බාර දෙනවා කාටද? නෑ. ඊට පස්සේ බාර දෙන්නේ කවුද?
මනෝ
ධාතු. එතින් පස්සේ බාර වෙන කාටද? ඔව්. ඇතුලේ කෙනෙක් ඉන්නවනේ. ඒ ඇතුලේ වැඩිපුර ඒවා සම්බන්ධයෙන් හොයන බලන කටයුතු කරන කෙනා කියනවා මනෝ විඥාන ධාතු කියලා. තේරුණා? දැන් දැන් පටලැවෙනවා. පටලැවෙද නැහැ. ෂුවර්ද? ඉස්සෙල්ලාම කිව්වා චක්කු විඥාන ධාතු මනෝ ධාතු මනෝ විඥාන ධාතු. චක්කු විඥාන ධාතු හැම වෙලෙම එළියට බරයි. මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි දෙකම ඇතුළට බරයි. රිසෙප්ෂනිස්ට් ඉන්නේ දොරෙන් ඇතුළට යම්. අනෙක් නිලධාරීන් ඉන්නේ ඊට ඇතුළේ. නේද? දැන් මේක තේරුණා. ඉස්සෙල්ලාම ඉන්නේ කවුද? චක්කු විඥාන ධාතු. ඊළඟට එන්නේ මනෝ ධාතු. ඊළඟට එන්නේ මනෝ විඥාන ධාතු. දැන් ඕක කොහොම පිළිවෙලට හිතා ගන්න පුළන්නේ? දැන් මේ වෙන්නේ මොකද්ද කියලා? ඉස්සර වෙලා රූපයක් ගන්නවා චක්කු විඥාණයෙන් විඥාන ධාතුව කියලා කියනවා. ඒකින් එයාගත්තේ පිළිගන්නවා පිළිගැනීමේ නිලධාරී හැටියට වැඩ කරන හිත මනෝ ධාතුව. ඔබට වෙන නමකුත් තියෙනවා අවශ්‍ය නම් කියන්න නැත්නම් අතර දක්වන්න. ඒකට කියනවා සම්පටිච්ච හිතක් කියලා තියෙනවා. ඒ නම් දෙක තුන කියනවා. එක් අය කියන කියනවනේ නම් දෙක තුන. හරි චන්ද්‍රාවදී තීච්චයක් කියලා කියන්නේ ඒදවල් එක කියන්නේ නේද? එතින් ওই වගේ එක එක නම් තියෙනවා. එක්කෙනෙකුට නම් ගමේ එකයි, හන්දියේ එකයි, හොඳට එකයි, නරකට එකයි, විවාහ රෙජිස්ට්‍රේට් එකයි, ඔෆිස් එකට එකයි, ඕන නම් ගොඩක් තියෙන මේවට තියෙනවා. සම්පටිච්ච නේද කියන්නේ මොකද? ඔය මනෝ ධාතු වල තමයි. මනෝ ධාතු කියලා කියන්නේ හයි පිච් ඔෆිසර් නම. ඊට පස්සේ ඒ මනෝ ධාතුෙන් ගත්ත ඒ බිඳුරේ හැඩයට හැදෙකුද වැඩි හිතිලි පැතිලි එහෙම හිතාගෙන යන්නේ කවුද? මනෝ විඥාන ධාතුවේ. මනෝ විඥාන ධාතුවේ වැඩි වැඩි ඒ වගේ ආම්පන්න වැඩි. හේතුව ඇතුළු කාමරවල ලියුම් කාර්යයයි ටයිප් කාර්යයයි කොම්පියුටර් කාර්යයයි හරි ගොඩයි නේද? ඒ වගේ මේ මනෝ විඥාන කියන ධාතුව ඇතුලේ චෛතසිකත් හරි වැඩි. දැන් මේක පිළිවෙල තේරෙනවානේ. හරි. දැන් බලමු මේ වෙන කතාවක් කියන්නේ. මේකේ තියෙනවා මේ ඔය චක්කු විඥාන ධාතුව කිව්වත් මනෝ ධාතුව කිව්වත් මනෝ විඥාන ධාතුව කිව්වත් පොදු වශයෙන් කෝවට කියන නම හිත නේද? අර ගේට් කීපර් කිව්වත් පිළිගැනීමේ නිලධාරිනිය කිව්වත් ඇතුළේ ඉන්නව ඔෆිසර්ස් කරනම් කිව්වත් ඒ ඔක්කොම මිනිස්සු නේද? ඔක්කොම පොදු වශයෙන් මිනිස්සු. ඒ වගේම මේ හිත දැන් මේ හිත වලට චක්කු විඥාන ධාතුව කියන හිතට තනින් ඉන්න බෑ. මේකට උදව් උපකාර කරන ධර්ම ටිකක් ඇතුළේ ඉන්නවා. තේරෙනවද මොනවද? ආයතන පටලවා ගන්න එපා. පිළිවෙලට යන අවස්ථා තුනයි චක්කු විඥාන ධාතුව, ඊට පස්සේ මනෝ ධාතුව, ඊට පස්සේ මනෝ විඥාන ධාතුව. අවස්ථා තුනක්. දැන් මෙයා ඉස්සෙල්ලා තුරගෙන ආවා, ඇතුළට ගියා, පිළිගැනීමේ නිර්ධාරණය වුණා, ඇතුළට ගියා. අවස්ථා තුනක්. මේක තියෙනවා එක හිතක් පහළ වෙනකොට ඒ හිත ඇතුලේ හිතට ආවේනික හිතට බැඳිලා හිතත් එක්ක උදව් උපකාර කරමින් එකට පහළ වෙන එකට ඇති වෙන එකට වැඩ කරන ගුණ ස්වභාවයක් ධර්ම ස්වභාව කීපයක් තියෙන හිතින් හිතට වෙනස් වෙනවස් ඒවට කියනවා මොකද චිත්ත ගති හේවත් චෛතසික ධර්ම. හේවල කියන මොනවද? චෛතසික ධර්ම. චක්කු විඥානය ඇතුලේ හේවත් චක්කු විඥාන ධාතුව ඇතුලේ චෛතසික තියෙනවා. හරිනේ? මනෝ ධාතුව ඇතුලේ චෛතසික තියෙනවා. මනෝ විඥාන ධාතුව ඇතුලේ චෛතසික තියෙනවා. ඒ වුණාට හැබැයි ඒගොල්ලෝ ගැන කියන්නේ නැහැ. හරි ප්‍රධාන නම තමයි යන්නේ. නේද? බන්දු කියලා එක්කෙනෙක් කියනවා. යා ගෲප් එකේ ප්‍රධානයා. ඒ බන්දු යාළු දෙන්න තුන්දෙනෙක්ගේ දූලයි නෝනයි බබාලයි තියෙනවා. හැන්දෑවේ සෙනසුරාදා හැන්දෑවේ කෑමකට එනවා. එදින් පෙන්දල දානවා. නෝනා කියලා දොරාරි. දොරාරිල මහත්තයා ඇතුළේ නැවිලා කියනවා. දැන් මෙතන 10 දෙනෙක් විතර ඇවිල්ලා. මේ 10 දෙනා ආවම මේ නෝනා කියලා කියනවා මොකද්ද? අනු බන්දුල ඇවිල්ලා කියනවා. බන්දුලා. ඒකෙන් කියන්නේ මොකද්ද? 10 දෙනෙක් විතර ඇවිල්ලා. ඒ ආගිල කියන්නේ බන්දුයි බන්දුගේ නෝනායි පොඩි එකයි පොඩි එකාගේ මල්ලි අර ගොයි මේකයි අර ඒක ඔක්කොම කියන්නේ නේද? ඔක්කොම අන්තර්ගත කරනවා. මොකෙන්ද? ලායන දාපු ගාමම හරියට ඔක්කොම ඉන්නේ ඇස්සේ. බන්දුලායි නම් දිනවා මහත්යලා දරුවෙක්. ඒක කියන්නේ නම් නෑ. එන්නේ ඔකපේ සිංහල බාරාදී ඒ වගේ යම් කිසි හිතක් පහළ වෙනකොට හිත තනිව උපදින්නේ නැහැ. ඒකෝපාද නිරෝධාච ඒකාලම්බන වත්තක. එකට උපදිනවා. එකට බැහැ. ඒක තමයි චෛතසික ධර්මයන්ගේ හැටි. චක්කු විඥාණයට අර රූපේ ගන්න ස්පර්ශයේ සපෝට් එකක් දෙන්න ඕනේ නේද? මනසිකාරයේ තියෙන්න ඕන චේතනාව කොටක් වැඩ කරන්න ඕන කොටක් හැක්තියක් දෙන්න එපා. ඒක දීක තමයි චක්කු විඥාණය වැඩ කරන්නේ. එහෙමද සයෝ කිව්වේ නැතුවට ඇතුලේ ලා එකේ තියෙන හැම වෙලාවෙම හිතාගන්න චක්කු විඥාණය කියනකොටම චෛතසික එක්තරා ගානකට තියෙනවා. මනෝ ධාතු කියනකොටත් එක්තරා ගානකට චෛතසික තියෙනවා. හැබැයි ඔක්කොම එක ගාන නෙවෙයි, අඩු වෙනවා. ඊළඟට මනෝ විඥාන ධාතු කියනකොටත් චෛතසික එක ගානකට තියෙනවා. මේක තේරුණාද? දැන් මේ කාලය තුරුම යනවා. ආයතන කතාවක් කිව්වනේ නේද? මේ රූපවල චෛතසික තියෙනවද? එනි නෑ. සෝරි, ඔය බෙර ගහනකොට හඬවල්ලාස්සේ බෙරියස්සේ චෛතසික තියෙනවද? නෑ. චෛතසික තියෙන්නේ මොන වගේ? සිත්වල විතරයි. ඒක මනෝදාන. මනෝදානමනේ. දැන් බලන්නේ වගේ චෛතසික නෑ, අහන්නේ වගේ චෛතසික නෑ, ගන්ධ සුවඳ වල චෛතසික නෑ. හැබැයි ඒව නිසා චෛතසික සහ චෛතසිකේ ඇතුව හිත උපදිනවා ඇතුව. ඒක වෙන කතාවක්. පටලැවෙන්නේ නෑ නේද? හරි, දැන් බලමු. මේ ඉස්සරහම පාරවෙන්නේ මොකද්ද? චක්කු විඥාන. ඊළඟට මනෝ ධාතු. ඊළඟට මනෝ විඥාන ධාතු. දැන් ඊළඟට මේ ස්ථාන තුනේම තියෙනවා ඇතුළත චෛතසික ධර්ම තියෙනවා රාශි රාශියක්. මෙහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා කාරණා. ඒකේ දිග ඇඳියක් හිත බලමු. කෙටින් එකක් කියන්න. මේක පාඩම් කරගන්න. ලියන්න නැතුව පාඩම් කරගන්න. රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. අතගයි මොකද? රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. දිගයි. රූපායතන ඉස්සල පටන් ගන්න කොහොමද?
රූපායතන.
රූපායතන ඊළඟට කියනවා චක්කු විඤ්ඤාණ ධාතුය. ඊළඟට කියනවා තං සම්පයුත්තකානං ධම්මාන. තං සම්පයුත්තකානං ධම්මාන. ඊළඟට කියනවා ආරම්මන පච්චේන පච්චයෝ. ඒ කියන්නේ රූපායතන කියලා කියන්නේ අර මල් ගස් ටික දිහා බලන මේ මල් ටික බලන රූපායතන. රූපායතන නම් මේ රූප ආයතනය. ඇයිකට ආයතන කිව්වේ? මේකේ හින්දා ඇතුළේ හදනවා ජාති. රූපායතන නම් චක්කු විඥාන ධාතුය නේද? ඒ විතරක්ද? තන් සම්පයුත්ත කාලංච ධම්මානං කියලා කිව්වේ අර ලායකින් කියන්නේ ජාතිය. සම්පයුත්තක ධර්ම කියලා කියන්නේ චෛතසික ධර්ම. නම් කියන්නේ ඒකින්ද එකට ආපු කට්ටිය කියනවා වගේ. චා සම්පයුත්තක ධර්ම කියලා කියන්නේ මනෝවෙන් චක්කු විඥානයත් එක්ක පහළ වෙච්ච චෛතසික ධර්ම වලට. තේරුම චක්කු විඤ්ඤාණ ධාතුය කියලා කියන්නේ රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුය. චක්කු විඤ්ඤාණ ධාතුවට තං සම්පයුත්තකානං ධම්මානං එයා එක්ක ඉපදුනා වූ චෛතසික ධර්මයන්ට ආරම්මන පච්චයේන ආරම්මන උපකාර භාවයෙන් ප්‍රත්‍ය වේයි කියන එක තමයි කියන්නේ. තේරුණාද? එහෙම ශක්තියක් තියෙනවා. හේතුව මේ වගේ තියෙනවා. ආරම්මන ගුණය, ආරම්මන ප්‍රත්‍ය ගුණය, ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. ඒ ශක්තිය නැත්තම් ඔය වැඩේ මෙහි කරන්න බෑ. තේරුණාද? හරි. මම හිතනවා මේ ටික මේ ප්‍රමාණයෙන් ඇති වෙයි කියලා. මේක තේරුණා නම් කිව්ව හරි සරලයි. කොහොම පොඩ්ඩයි කිව්වේ. මොනවද කිව්වේ? ධාතු කියන වචනේ කියලා දුන්නා. ඊළඟට කිව්වා චක්කු විඥාණය කියලා කිව්වා. ඊට පස්සේ චක්කු විඥාන ධාතු කිව්වා. ඊට පස්සේ මනෝ ධාතු කිව්වා. මනෝ විඥාන ධාතු කිව්වා. මේවා ඔෆිෂල් වචන ධර්මයේ චක්කු විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. මේ විදිහට තමයි ඔය සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලා එදී ඇතුළට ඇතුලින් ඇතුළේ ආයට උපකාරයි. දැන් මේ අපි කියවනේ මේ පෙරේත කිව්වා මේ වගේ තිබෙන්නා වූ ප්‍රත්‍යශක්තියක් නේද? ඒ ප්‍රත්‍යශක්තිය එහෙම නැත්නම් ආරම්මන ගුණය, ආරම්මන ප්‍රත්‍යශක්තිය තියෙනින්න තමයි මේක මේ විදිහට වෙන්නේ. එහෙම නැත්නම් අපි දැන් පොඩිය බලාගෙන ඉන්නවා. ඒ වුණාට මොකක් ඒකේ ප්‍රත්‍යශක්තිය නැත්නම් අපිට එහෙම සිත්විලි පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම අස්සේ තිබෙන ගුණය හිතා ගන්නට හරි බුදුරජාණන් වහන්සේගේ සර්වච්ඡතා ඥානය කියලා කියන්නේ හරි පුදුම විදිහේ මහා බලයන්. ඒකට නොපෙනෙන, නොදැනෙන, නොතේරෙන, නොවැටෙන මොකක්වත් නැහැ. පුටි පොඩි හිතා අංශු මාත්‍ර දේවල් පවා හිතා පිරිසුවට හොඳට දැනෙනවා. ඒක තියෙන්නේ මේ කෙලෙසුන්ගේ ගැවසීගත්ත ඇවිස්සිච්ච හිතියන මිනිස්සුන්ට දෙවියන්ට මේක කියන්නේ කොහොමද කියන්නේ. ඔයක හින්ද තමයි අර ටිකක් බණ කියන්නත් බැහැ කියලා හිතුනායි කියලා කියනවනේ. ඒක දැනගෙන්නේ දැන් තේරෙනවනේ එහෙම හිතේ හේතුවේ කියන්නේ. ඔය සාමාන්‍ය පිනක් කළ දිවි ලෝකයන් එකක් නම් සාමාන්‍යයෙන් ඔය අපිටත් ඔය ගුණින් දාගන්න පුළුවන්. නමුත් මේ වගේ එකක් නේද? මේ වගේ එකක් ගලපන්න ධර්මයේ තියෙන උන් ඔය අස්සති. හරියට ධර්මයේ තියෙන අස්සති උඩින් තියෙන නිකම්ම පොකට් පොකට් වගේ ඔය පිත්ති පිත්ති අහුර රස නහර පිනා යන ස්වභාව තියෙන්නේ ඇතුළත කොයි විදියයි. ඒක නිසා මේ විදිහට අපි එහෙනම් අදට මේකේ තව කොටස් ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේදී සන්තෝෂ වෙමු. අද දවසේ භාවනා වැඩසටහන් සම්බන්ධ වෙච්ච පින්තුන්ට මේ වෙලාවට භාවනාවට ගැළපෙන සහ මෙනෙහි කරන්නට සුදුසු ධර්ම කාරණයක් තමයි මේ මම මේ පින්තුන් මතක් කළේ. ඉතින් මේ පින්වත් හැම දිනාටම තරමක් හෝ වැඩියෙන් හෝ කීප ප්‍රමාණයට හෝ වැටෙන්න තේරෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් හරිම හොඳයි. එසේ නැති වුණා නම් තව තව අනාගතයේදී මේවා අහලා හිතලා මෙනෙහි කරලා අවබෝධය පරිපූර්ණව ඇති කරගන්නට මුතුන් වහන්සේ ආශිර්වාදයේ සැලසීවා ධර්මයෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වෙලාවේ අපි පින් අනුමෝදන් කරලා අද දවසේට නියමිත මේ වැඩසටහන අපි අවසන් කරමු. හෙටත් අපි නැවත පටන් ගන්නවා. මේ වෙලාවේ අපි පෙර වෙනද වගේම මේ අපි කතා කරපු වචන තියෙනවා උදේ ඉඳලා මේ මොහොත දක්වාම බණ කතා කළා, හිතුවා, ආනාපාන සති භාවනාව වැඩුවා, සක්මන් කළා, නෛ ආකාරයෙන් කුසල ධර්මයන්ට අනුගාතව කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා පැවැත්වුවා. මේ සියල්ලක්ම අපි දැන් මේ වෙලාවේ විදර්ශනාවට හරවලා මෙනෙහි කරමු. සියලුම දේවල් අතීතයට ගියේ අනිත්‍යත්වය හරහා. අනිත්‍යත්වය හරහා වෙනස් වුණා, වෙනස් වෙලා අතීතයට පස්සු. ඒ සෑම දෙයකම අනිත්‍ය ස්වභාවයක් මේ විදිහට මෙනෙහි කරමු. ආනාපාන සති භාවනාවේදී සක්මන් භාවනාවේදී පහළෝ මනසිකාරමය චිත්ත චෛතසික නාම ධර්මයෝ පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත රූපයෝද උපාදාය රූපයෝද සිතං සිතං පාසා ක්‍රියාවක් ක්‍රියාවක් පාසා නැමීමක් දිග හැරීමක් පාසා අරමුණක් අරමුණක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවි නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙනුන බැවින්ද ඇතිවීම නැතිවීම දෙකින් දිගින් දිගටම පැවති බැවින්ද ඇතිවීම නැතිවීම දෙකින් දිගින් දිගටම පීඩාවින්ද බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද වෙනස් නොවී පැවතීමේ හැකියාව නාම රූප ධර්මයනට නැති බැවින්ද වෙනස් නොවී පැවතීමට නොහැකි බැවින්ද අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආදී වූ රූප ධර්මයෝද ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ. ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ పూర్వే పవతియావో నామ రూపయనత ఎలుం కలావో నామ రూపయనత నమీ గియావో నామ రూపయం ప్రార్థనా కలావో పూర్వ భవతుష్ణావ ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ. ඒ නාම රූප ධර්මයන් වේද එයට නැමී පවතින්නා වූ ඇලීම වේද එයට නැමී පවතින්නා වූ තණ්හාව ගේද නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ. ඒ නාම රූප ධර්මයන් ගේද එයට නැමී පවතින තණ්හාව හේද කිසිදු පැවැත්මක් නැත්තාවෝ කිසිදු ක්‍රියාවක් නැත්තා වූ
කිසිදු ක්‍රියාවක් නැත්තා වූ
නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස වැඩිය යුත්තා
වූ
මානසිකාරමය ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ මාගේ මේ භාවනාමය සියලු කුසල ධර්මයෝ පරම සත්‍යයෝ ප්‍රණීත සත්‍යයෝ නිවැරදි සත්‍යයෝ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා
සාදු
සාදු. ඉතින් ඉඳලා මේ මොහොත දක්වාම භාවනා වැඩීමෙන් හිත කය වචනය යහපත් පැවැත්වීමෙන් උපදවාගත් මහානුභාව සම්පන්න සියලුම කුසල ධර්මයන්ගේ ශක්තිය කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් අභාව ප්‍රාප්ත වුණා වූ ඥාතීන්ටත් දිවෝපිය ගුරු බඳු හිත මිත්‍රාදීන්ටත් අනුමෝදන් කරමු. දෙවියන්ටත් ලෝක සත්වයාටත් අනුමෝදන් කරමු. ඒ වගේම මේ සේනාසනයේ වැඩ සිටිනා වූ ගෞරවණීය ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන ගෞරවතර මහා සංඝරත්නයටත් සැපේ සැනසෙල්ල ශාසනික මෙහෙවර යහපත් සිදු කර ගැනීමට ශක්තියක් හැටියට අනුමෝදන් කරමු. මේ සේනාසන ගොඩ නැගෙලි එවගේ මේ ශාලාවල් හදලා උදව්පකාර කරලා මියගියා වූ දාන පිරිසක් වෙනම් ඒ අයට ජීවත් වන දායකයන්ට සැපේ සැනසෙල පිණසත් අපි ආශිර්වාදාත්මක පින් දෙමු. ඉතින් මේ ශාසනයක වැඩක් මෙහෙවරක් මේ විදිහට කරන්න ලැබෙන්නේ සේනාසන තිබෙන නිසා, ස්වාමීන් වහන්සේලා වැඩෙන නිසා, ශාසනයේ ගෞරවය පින් දීම නිරන්තරයෙන් සිදුවිය යුතුයි. ඒ නිසා අපි එසේ මේ පරිලෝකීය නෑදෑයන්ට දායකකාරකාදීන්ට පින් දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරන ස්වාමීන් වහන්සේලාට සිත්පත් මේ පින්වත් හැම දිනාටම සැනසෙල්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංවිධානය කරන පින්වත් මහත්මාන්ට ධර්මාවබෝධය නිර්වාණාවබෝධය පිණිස වේවා කියලා සිත්පත් වෙනවා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ගාථා කියලා දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. එතාවතාචි අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචි අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්පේ දෝතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචි අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාගේ වාර සමාගමු. සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ఇమిదా పుణ్య కమ్మేన మామినే బాల సమాదమో సతం సమాదమో హోతు యావ నిబ్బాన పత్య ఇమినా పుణ్య కమ్మేన మామినే బాల సమాదమో సతం సమాదమో హోతు యావ నిబ్బాన పత్య ఇదం మే పుణ్య కమ్మం ఆసవర్ఖయా వహన్ హోతు ఇదం మే పుణ్య కమ్మం ఆసవర్ఖయా వహన్ హోతు ఇదం మే పుణ్య కమ్మం ఆసవర్ఖయా వహన్ హోతు సర్వ దుఃఖాపముంచతు
శమదినాటిని తెలుసు.